Satana Akarev Sinkarnabal Nivedana. I wish to make this announcement with reference to a letter submitted to me on 10th this month 2025 by Honorable Dr. Ramanathan Arthuna, Member of Parliament, seeking permission to raise a matter of privilege, citing defamatory statement that had been made against him on 10th 11th 2025 during the second reading debate of the appropriation bill. I wish to inform that I refer the matter stated therein to the Committee on Ethics and Privilege to be considered whether there has been any breach of privilege in terms of the Parliament Power and Privileges Act No. 21 of 1953 as amended. Reply piliganvima karu agra maatyatumiya saha adhyapana usas adhyapana saha vruti adhyapana maatyatumiya
karu kathanayakathumani 2023 varshaya sadaha Sri Lanka Insurance Corporation Limited di varshika vaarthama idiripat karami me vaarthawa aarthika sangvardhane saha antarjaathika sambandha pilibanda aanshika adhikshana kaaraka sabhavata yomu kaliyutuwaya mama yojana karami 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 55කින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 41 සහ 14 වගන්ති සමග කියවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාලය විසින් පනවන ලදුව 2025 ඔක්තෝබර් 15 දින ඇති අංක 24.58 ඇලිරක් 43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා.
කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
2023 වර්ෂයේ සඳහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6, 8 සහ 31 වගන්ති සමග කියවිය යුතු 112(2) වගන්තියේ D සහ ඩ සහ න ඡේද යටතේ එවකට ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2025 පෙබරවාරි 6 වෙනි දිනදී අංක 24.22 ඇලිරක් 38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2002 අංක 34 දරන සිවිල් ගුවන් සේවා අධිකාරි පනතේ 7 වන වගන්තියේ ජ සහ න ඡේද සහ 9 වගන්තිය සමග කියවිය යුතු 39 වගන්තිය යටතේ එවකට ප්‍රවාහන මහාමාර්ග සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2025 පෙබරවාරි 6 වෙනි දිනදී අංක 24.22 ඇලිරක් 39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී ආර්යවංශ මහතා.
ගරු කතානායකතුමනි ගොඩකවෙල පින්නකන්ද යන ලිපිනයේ පදිංචි WB එන්.එස්. මාර්සිංහ මහත්මියගෙන් ලැබුණු පෙසම පිළිගන්නුම්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන මහතා.
ගරු කථානායකතුමනි, නවතල්වත්ත බෝවල අංක 379 එක ධර්ණ ස්ථානයේ පදිංචි පී. දිනේෂ් ප්‍රේමරත්න මහතාගෙන් ලැබුණු පෙසම පිළිගන්නුම්.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා.
ගරු කථානායකතුමනි, හෝමාගම උඩුවන පන්සල පාර අංක 280 දරණ ස්ථානයේ පදිංචි DMT දසනායක මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නුම්.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු ඉම්රාන් මහරුප් මහතා ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, අහන ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්නේ එක, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සියලුම මාර්ග පුළුල් කළ යුතු තත්ත්වයක නොපවතී. 2 A2 ඔව් කින්නියා සිට කොළඹ දක්වා ගමන් කිරීමේදී තඹලගමු කින්නියා මාර්ගය B541 භාවිතා කළ යුතු අතර තඹලගමු හන්දියේ සිට අඹේපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමල මාර්ගයට ඒ 6 මාර්ගයට සම්බන්ධ වේ. ඒ 6 මාර්ගයේ අඹේපුස්සේදී A1 මාර්ගයට මහනුවර කොළඹ මාර්ගයට සම්බන්ධ වේ. ඒ අනුව තඹලගමු කින්නියා මාර්ගයේ කිලෝමීටර් 13.5 සිට කිලෝමීටර් 15.2 දක්වාද අඹේපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 193 සිට 196 නගරාසන්න ප්‍රදේශය දක්වාද පුළුල් කළ යුතු තත්ත්වයක පවතී. අයන්න 3 ඔව් තඹලගමු කින්නියා මාර්ගයේ 13.5 කිලෝමීටර් සිට 15.2 කිලෝමීටර් දක්වා කාර්යාල හා පාසල් වේලාවන්හිදී අධික රථ වාහන තදබදයක් දැකිය හැකිය. ඒ වගේම පදිකයන්ටද ප්‍රමාණවත් පහසුකම් නොමැති බව නිරීක්ෂණය වේ. ආයන් 1 පළල ගැන අහන්නේ පාරේ තඹලගමු කින්නියා මාර්ගය B541 ඒකේ ගරු කථානායකතුමනි, බින්දුවේ සිට 8.5 කිලෝමීටර දක්වා පළල මීටර 6.6ක්ද ඒකේ හાર્ඩ් ෂෝල්ඩර් එක දෙපැත්තෙම මීටර 0.3 බැගින්ද වෙනවා. ඒ වගේම ඒකේ කිලෝමීටර 8.5 සිට කිලෝමීටර 12.2 දක්වා පාරේ පළල මීටර 6.2යි කිලෝමීටර 12.2 සිට 15.2 දක්වා පළල 7.7 මීටර සහ හાર્ඩ් ෂෝල්ඩර් එක තියෙන දෙපැත්තෙම මීටර 0.5 ගණනේ. ඒ වගේම මම දන්නවා මන්ත්‍රීතුමාට මේක අදාළ නැහැ, නමුත් මේ පාර ඇහුවට පස්සේ අපි කියන්න ඕන හරියට කොළඹ සිට නිට්ටඹුව දක්වා මාර්ගය එක මන්තිරු 4ක් මාර්ගයේ පළල මීටර 13යි නිට්ටඹුව සිට අඹේපුස්ස දක්වා මාර්ගය මන්තිරු 2යි ඒක මාර්ගයේ පළල මීටර 6.8යි අඹේපුස්ස සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගය මන්තිරු 2ක් මාර්ගයේ පළල මීටර 4.2යි ආයන්න 2 නැත මෙය එක් දිශාවකට පමණක් වාහන ගමන් කළ හැකි මාර්ගයක් නොවේ. ආයන්න 3 ඔව් දිශාවන් දෙකටම වාහන ගමන් කළ හැකි මාර්ගයකි. ආයන්න 4 නැත. ආයන්න 5 අදාළ නොවේ. ආයන්න 6 2026 වර්ෂය සඳහා වූ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොමැත. ඇයන්න 2027 වර්ෂය සඳහා widenings and improvement බජට් එක යටතේ මාර්ගය පුළුල් කිරීමට ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය වේ. මේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කළ යුතු බැවින් ඒ සඳහා යම් කාලයක් ගත විය හැක. සාමාන්‍යයෙන් මාස 12-18 අතර කාලයක් ඉඩම් අත්පත් කර ගැනීමට යනවා. ඒක තමයි පිළිතුර ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා,
නන්ද්‍රි සභානායක අවර්ගලේ, ගෞරව අමචර අවර්ගලේ, குறிப்பாக இன்று இந்த கேட்கப்படுகின்ற கேள்வியினுடைய பிரதான நோக்கம், கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய இந்த கிண்ணியா பிரதேசத்திலே நினைக்கின்றேன் திருவண்ணாமலை மாவட்டத்திலே அதிகூடிய மக்கள் வாழுகின்ற ஒரு பிரதேசம், குறிப்பாக 75,000 லட்சத்துக்கு மேற்பட்ட மக்கள் வாழுகின்ற அந்த பிரதேசத்திலே ஒரு ஒரு அதாவது அங்கு காணப்படுகின்ற இந்த வீதியின் மூலமாக பல பிரச்சனைகள் எதிர்நோக்கப்படுகின்றது. ஆகையால் அந்த வீதியை புனரமைக்க வேண்டும் அல்லது அதை பெரிதுபடுத்த வேண்டிய ஒரு நிலைப்பாடு காணப்படுகின்ற காரணத்தினால்தான் இந்த கேள்வியை நாங்கள் இன்று பாராளுமன்றத்திலே கேட்டிருக்கின்றோம். கௌரவ அமைச்சர் அவர்கள் சொன்ன விடைக்கு இணங்குவதாக என்னுடைய முதலாவது கேள்வியாக, குறைந்தது எங்களுடைய இந்த பட்டிக்லோ திருகோணமலை மட்டக்களப்பு வீதியிலே ஆரம்பிக்கப்படுகின்ற இந்த கிண்ணியா முச்சந்தியில் இருந்து எங்களுடைய குறிஞ்சா அதாவது எங்களுடைய சூரங்கால் பிரதேசம் அந்த பிரதேசம் வரையிலாவது இந்த வீதியை விஸ்தரிப்பதற்கான நடவடிக்கைகளை எடுக்க முடியுமா? ஏனென்றால் அந்த வீதியின் மூலமாக பல விபத்துக்கள் பல பிரச்சனைகள் பண்டிகை காலங்களிலே உயிர் சேதங்கள் கூட ஏற்படுகின்ற ஒரு சூழல் காணப்படுகின்றது. ஆகையால் சென்ற காலங்களிலே இதை விஸ்தரிப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட்டு நீங்கள் கூறப்பட்டதை போன்று அந்த காணிக்காரர்களுக்கான கொடுப்பனவு பிரச்சினால் அது இடைநிறுத்தப்பட்டிருக்கின்றது. ஆகையால் உங்களுடைய அரசாங்கத்திலே இந்த முச்சந்தியிலிருந்து இந்த சூரங்கால் பிரதேசம் வரையிலாவது விஸ்தரிப்பதற்கான நடவடிக்கையை எடுக்க முடியுமா என்பதை கௌரவ அமைச்சர் அவர்கள் கூற முடியுமா?
ගරු කතානායකතුමනි, මේ සිදු කිරීම අවශ්‍යතාවය මාර්ග සංවාධිකාරියත් අප අමාත්‍යංශයත් පිළිගන්නවා. ත්‍රිකුණාමලය චීෆ් ඉංජිනියර්ට ඒරියකට අයිටි ඒ ශ්‍රේණිය මාර්ග තුනක් තියෙනවා, ඒ 6 ඒ 12 ඒ 15. ඒ වගේම බී ශ්‍රේණිය මාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. අප විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා ජනාධිපතිතුමා විසිනුත් මාර්ග සංවර්ධනයට. නමුත් මට ඒ සඳහා මේ වසරේ මුදල් වෙන් කරන්න පුළුවන්ද කියන එක මට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න බෑ. මොකද අපි දැනට සැලසුම් කළා අවසන් නිසා. ඒ නිසා ලබන වසරේ 2027 වර්ෂයට ඇතුළත් කිරීමට හෝ එහෙම නැතිනම් සමහර අවස්ථාවන් එනවා විශේෂ ව්‍යාපෘති විවිධ හේතු නිසා කල් දාන්න වෙන ඒවා අන්න එවැනි අවස්ථාවකදී තමයි උත්සාහ කරන්නේ. මට බොරු පොරොන්දුවක් දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා. 27 වර්ෂයට ඇතුළත් කරන්න අපි උත්සාහ
කරනවා. நன்றி ගෞරව அமைச்சர் அவர்களே. ගෞරව සභානායකලේ என்னுடைய இரண்டாவது கேள்வியாக, இன்று இந்த திருகோணமலை பிரதேசத்திலே திருகோணமலை மாவட்டத்திலே இன்று இந்த வாகன நெரிசல் மக்கள் தொகை அதிகரிப்பு போன்றன இப்பொழுது கூடியிருக்கின்ற காரணத்தினால் உங்களுடைய இந்த நெடுஞ்சாலைகள் அல்லது இந்த போக்குவரத்து நெடுஞ்சாலைகள் அமைச்சின் மூலமாக உங்களுடைய இந்த ஆர்டிஏ பிரதேசங்களிலே காணப்படுகின்ற பிரதான வீதிகளிலே கூடுதலாக நெரிசல் இருக்கின்ற பிரதேசங்களிலே இன்னும் எங்களுடைய மாவட்டத்தை பொறுத்தவரையில் இந்த கலலைட்ஸ் என்ற அந்த சிஸ்டம் இன்னும் எங்களுடைய மாவட்டங்களுக்கு அறிமுகப்படுத்தப்படவில்லை. ஆகையால் திருகோணமலை மாவட்டம் என்பது இப்பொழுது வெளிநாட்டு உல்லாச பிரயாணிகள் வருகின்ற வீதங்கள் அதிகரித்திருக்கின்றது. டூரிசம் பார்க்கின்ற பொழுது அதிகரித்து செல்லுகின்ற காரணத்தினாலே எங்களுடைய நகர்பகுதிகளிலே குறிப்பாக இந்த கலலைட்ஸை அறிமுகப்படுத்துகின்ற வேலை திட்டம் ஏதாவது அரசாங்கத்திடம் இருக்கின்றதா என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்வதோடு, கௌரவ அமைச்சர்களே, நீங்கள் அந்த ஆர்டிஏயின் கீழே வேலை செய்கின்ற ஊழியர்களை நிரந்தரப்படுத்தியிருக்கின்றீர்கள். ஆனாலும் அந்த ஓலைவழி இல்லாத ஊழியர்கள் என்ற அடிப்படையிலே சிலர் பெர்மனன்ட் படுத்தப்பட வேண்டியவர்கள் இருக்கின்றார்கள். ஆகையால் அவர்களுடைய அந்த கடின உழைப்பு, அவர்கள் செய்த தியாகம், அவர்களுடைய வேலை செய்த காலங்களை அடிப்படையாக கொண்டு அவர்களுக்கும் அந்த நிரந்தர நியமனம் வழங்குகின்ற விஷயத்தையும் உங்களால் முன்னெடுக்க முடியுமா என்பதையும் இந்த இடத்திலே கேட்டுக்
கொள்ளுகின்றேன். DDC එකේ යෝජනාවක් අනුමත කරලා යෝජනා වෙවන්න අපි ඒකට ට්‍රැෆික් සර්වේ එකක් කරන්න ඕනා. ට්‍රැෆික් සර්වේ එකක් නොකර ඔබතුමා මඩකලපු දිස්ත්‍රික්කේ දන්නවා, මඩකලපු දිස්ත්‍රික්කේ සමහර ට්‍රැෆික් ලයිට් දාලා තියෙන කිසිම සර්වේ එකක් කරන්න නැතුව ඒකෙන් ට්‍රැෆික් වැඩි වෙනවා. නමුත් ඔබතුමාගේ පොලිසියත් එක්කත් කතා කරලා යෝජනාවක් අපිට ඉදිරිපත් කරොත් අපි අනිවාර්යයෙන්ම සර්වේ එකෙන් පාස් කරන අපි මේක ලබන අවුරුද්දේ හදනවා. ඒක ගැන කිසිම නමුත් අර ට්‍රැෆික් ලයිට් සිටි එකක් වුණාම පොෂ් එකට ට්‍රැෆික් ලයිට් තියෙන්න ඕන කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔබතුමා එවන්නේ DDC හරහා මම අනිවාර්යෙන් කරලා දෙන්නම් සර්වේ එක පාස් වුණොත්. දෙක, මම ඊයේත් කරු කතානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා RDA ke api sevakayan 700 gananak issera kala tawa 300 gananak innawa oun saamaanya pela vibhage liyala neha esa me february saama api oun muna gahuna api onta kiwwa february maase saamaanya pela vibhageta waadi wenna livima pramanawa paasima awashya ne eka karata passe ounta susukam tiena aya api issera karana balaapurathu una february ele ol walalin passe
prashna anka 2 garu මල්වාගනම් දිගතිසරන් දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු නියෝජ්‍ය ගෞරව සභානායක අවර්ගලේ නාන් කෙල්ලිගලි කෙල්කන්ට්‍රේන්
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමා වෙනුවෙන් මම පිළිතුරු සපයනවා ආ කොටස පළවෙනි ප්‍රශ්නය අනුහය අංක දෙකදරන දීවරහා ජල සම්පත් පනතත් 1979 අංක 59 දරන විදේශීය දීවර බෝට්ටු ඉදිමත් කිරීමේ පනත යටතේ 2017 අංක 11 දරන දීවර ජලජ සම්පත්තා සංශෝධන පනත මෙන්ම එම පනතේ ක්‍රියාත්මක රෙගුලාසි 104ක ප්‍රමාණයකින් ලංකාවේ දීවර කර්මාන්තයේ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ අනුව 948 ඇලයිරක් 25 දරන 1996 දීවර මෙහෙයුම් නියෝග මගින් ප්‍රකාශ කර ඇති පරිදි දේශීය දීවර කර්මාන්තය සඳහා භාවිතා කළ හැකි අනුමත පන ක්‍රම 17යි. ඒ සඳහා දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව මගින් මෙහෙයුම් බලපත්‍ර ලබා ගත යුතුයි. විධිමත් මෙහෙයුම් බලපත්‍රය ලබා ගැනීමකින් තොරව යම් කිසි තැනැත්තෙකු දීවර කටයුතු නිරත වන්නේ නම් එම දීවර කටයුත්ත සියල්ලම නීති විරෝධී. ඒ අනුව මුලතිව් හා මන්නාරම් පමණක් නොවේ දිවෙන දිස්ත්‍රික්ක 15 තුළම යම් යම් මට්ටමින් නීති විරෝධී දීවර කටයුතු ඉතා සුළු පිරිසක් විසින් සිදු කරනු ලබයි. දෙක කොටසට අදාළව මෙම නීති විරෝධී දීවර කටයුතු සිදු කිරීම ආරම්භ වූ මෑතක නොවේ පසුගිය දශක කීපයක පුරාවකම සිටම විවිධාකාරයෙන් නීති විරෝධී දීවර කටයුතු සිදු කරනවා. මත්ස්‍ය සම්පත් හානිවන තිරසාර දීවර කර්මාන්තයට බලපෑ ඇති ආකාරයේ මසුන් ඇල්ලීමේ කටයුත්ත තහනම් කිරීම සඳහා විවිධ කාලවල නීති රෙගුලාසි පැනවීම සිදු කරා. ඒ අනුව නීති විරෝධී දීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් නීති පද්ධතියක් ශක්තිමත් කරා. ඒ නිසාවෙන්ම අපේ රජයේ බලයට පත් වූවහම දීවර ජලජ හා සාගර සම්පත් පනත පරිචින්න කර නව පනතක් හඳුන්වා දීම සඳහා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල වන ආකාරයට සංශෝධනය කරන ලද නව පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන දැනට නීති කෙටුම්පත් සඳහා යොමු කළ තියෙනවා. නීති කෙටුම්පත් සම්පාදකයේ එකඟතාවය ලද පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගැනීම අපේක්ෂා කිරීමට අපි ගරු මන්ත්‍රීතුමාට කියන එකට අදාළ එකඟත්වය පළ කරනවා කියලා. මේට අමතරව ගරු කතානායකතුමනි දීවර දෙපාර්තමේන්තුවේ තියෙන දීවර පරීක්ෂකවරුන් හා ඒ වගේම සහකාර අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක් ඒ වෙනුවෙන් අපි අමාත්‍යංශ මට්ටමින් පහුගිය ඔක්තෝබර් මාසේ 19 2025 වෙනි දින මේ අය වෙනුවෙන් තරඟ විභාගයක් පැවැත්වුවා. ඒ තරඟ විභාගයට අනුව අපි සහකාර අධ්‍යක්ෂවරුන් හා අනෙකුත් නිලධාරීන් බඳවා ගැනීම නියමිතයි. ඒ බඳවා ගැනීමෙන් පසුව අපිට මේ කටයුත්ත වඩාත් වේගවත්ව කරගෙන යන්න පුළුවන්. මේට අමතරව දීවර ජල සම්පත් පනත යටතේම බලයලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය යන ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මගින් නීති විරෝධී දීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මුහුදේ සිදු කරන වැටලීම් අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කිරීමක් කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක අපිට හැකියාවක් ලැබුණා. මේට අමතරව විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය භාවිතා කළ මසුන් මැරීම ඉතාම අහිතකර නීති විරෝධී දීවර කටයුත්තක් නිසා එය මැඩපැවැත්වීම සඳහාත් ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිසියත් ඒකාබද්ධ පුපුරණ ද්‍රව්‍ය ද්‍රීවරණින් අතර පත්වීම වැළැක්වීම සඳහා පූර්ව වශයෙන් ඒකට ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි මැදිහත් වීමක් කළ තියෙනවා. ඒ කටයුත්ත අඛණ්ඩව සිද්ධ වෙනවා. ආරක්ෂක අංශ සමග අඛණ්ඩව සිදුකරන මේ ක්‍රියාමාර්ග හේතුවෙන් වැඩි කාලයක් යාමට ප්‍රථම සියලු නීති විරෝධී ක්‍රියාවන් නතර කිරීමට කටයුතු කළ හැකි බවට මම මේ මොහොතේ ගරු මන්ත්‍රීතුමාට ප්‍රකාශ කරනවා. ඒක අංක 3 ඒට ආ කොටසේ අංක 3ට අදාළව නීති විරෝධී දීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය වැඩසටහන් දැන්ටමත් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන්ම මම කලින් සඳහන් කර පරිදි නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නවපනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් පසුව යටතේ අවශ්‍ය නව රෙගුලාසි පැනීම සිදු කළ කිරීමට අපි කටයුතු කරනවා. එම නව රෙගුලාසි කෙටුම්පත් කිරීම මේ වෙන විටත් ආරම්භ කළා තියෙනවා. ඒ ආකාරයට නෛතික රාමුව ශක්තිමත් කිරීම සිදු කළ ඒ ඔස්සේ නීති විරෝධී දීවර කටයුතු සිදු කරන තැනැත්තන්ට උපරිම දඬුවම් ලබා දීමට නීතිය මගින් ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යාංශය මැදිහත් වෙනවා. මේට අමතරව දීවර දෙපාර්තමේන්තුවේ වැටලීම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක සේවාවන් ලබා ගැනීම අදහස් කරගෙන සෑම අවස්ථාවක මෙවැනි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලිසිය දායකත්වය ලබා ගැනීම අපි අඛණ්ඩව සිද්ධ කරනවා. ඊට අමතරව ගරු කථානායකතුමනි, අපි දිස්ත්‍රික් මට්ටමින් පවත්වන දීවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මේ වෙන විටත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු 25න් 20ක් අපි කැඳවලා තියෙනවා. තව 5යි තියෙන්නේ. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන ආකාරයට උතුරු නැගෙන සියලුම දිස්ත්‍රික් දීවර සම්බන්ධීකරණ කමිටු කැඳව අවසන්. ඒ කැඳවීම තුළ අපි විශේෂයෙන්ම මේ තිබෙන සියලුම ගැටලු ඉතාම ගැඹුරින් සාකච්ඡා කළා. විසඳුම් ලබා දීමට කටයුතු කළ තියෙන ගරු මන්ත්‍රීතුමා දන්න පරිදි මේ වෙන විටත් කිසියම් විදිහේ සාර්ථකභාවයක් ඇතේ කියලා එතුමා විශ්වාස කරන ඇතේ කියලා අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමා යොමු කර ප්‍රශ්න අදාළව ආ කොටසේ පළවෙනි ප්‍රශ්නය මුලතිව හා මන්නාරම් දිස්ත්‍රික්කවල වාර්ෂික නිෂ්පාදනය 2024 මුලතිව 13,980 සියල්ල මෙට්‍රික් ටොන්, මන්නාරමේ 22,015, 2023 මුලතිව 11,080, මන්නාරමේ 24,400, 2022 මුලතිව 7,730 මෙට්‍රික් ටොන්, මන්නාරමේ 21,045 මෙට්‍රික් ටොන්, 2021 මුලතිව 14,500 මෙට්‍රික් ටොන්, මන්නාරමේ 18,035 මෙට්‍රික් ටොන්, 2020 මුලතිව 8,670 මෙට්‍රික් ටොන්, මන්නාරමේ 20,320 මෙට්‍රික් ටොන්. නීති විරෝධී දීවර කටයුතු ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන ඍජුවම බලපෑම් ඇති කරනවා. පුපුරන ද්‍රව්‍ය යොදා අල්ලා ගන්නු ලබන මත්ස්‍ය මසුන් කල් තබා ගත නොහැකි ආකාරයට පත්වීම් සිදු වෙනවා. එමෙන්ම පුපුරනවය යොදා සිදු කරනු ලබන පිපුරුම් මගින් බලපෑමට ලක්වන සියලුම ජීවීන් මෙන්ම මත්ස්‍යයන්ගේ බිත්තර පරිසර පද්ධතිය විනාශ වීමට සිදු වෙනවා. එම නිසා පුපුරනවය යොදා සිදු කරන මේ පිපුරුම් මගින් මියන මසුන්ගේ අල්ලා ගැනීමට හැකිවන යම් ප්‍රතිශතයක් වෙනවා. ඒ ප්‍රතිශතය නැවත වතාවක් වෙනම තැන්පත් කරන්න අපි කටයුතු කරනවා. මුලතිව හා මන්නාරම් දිස්ත්‍රික්කවල සිදුවන ප්‍රධානතම නීති විරෝධී කටයුතු දෙක ලෙස අපි දන්නවා පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීමත්, ඒ වගේම විදුලි ආලෝකය ලයිට් කෝස් ප්‍රමේයට මසුන් ආකර්ෂණය කර අල්ලා ගැනීමයි. ඩයිනමයිට් වෙන පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මැරීමේදී මසුන්ගේ ගුණාත්මක තත්ත්වයට හානි සිදුවන වන පිපිරීමේදී ඇතිවන කම්පණය මගින් මසුන් මිය යාම, මසුන්ගේ අභ්‍යන්තරවයේ පුපුරා ගොස් රුධිර වහනය සිදුවීම, මසුන්ට අභ්‍යන්තර මගින් බාහිරවද විශාල හානියක් සිදුවීම නිසා ගුණාත්මක තත්ත්වය රඳා ගැනීම ඉතා පහසුයි. එවිට මසුන් ඉතා ඉක්මනින් නරක් වීම හා ගුණාත්මක තත්ත්වය හීන වෙනවා. මෙසේ අනීතිකව වටකරන ලද දැල්වලින් මසුන් විශාල වශයෙන් ඇල්ලීමේදී මසුන් ඒකට තදවී ඔවුන්ගේ ගුණාත්මක භාවය හානි වේ. පංගුස් දැල් මගින් මසුන්ගේ ඉතා කුඩා අවදි අවස්ථා අල්ලා ගැනීම එහිදී ගුණාත්මක භාවයට හානි සිදුවේ. පසුගිය වසර කීපය තුළ මස් නිෂ්පාදනය පහළ යාමට තහනම් පන්න ක්‍රම භාවිතා කිරීමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය තුළ රැකියාවට යාමට නොහැකි වීම, දීවරින් සඳහා අවශ්‍ය ඉන්ධන නිසි ලෙස නොලැබී යාම, ඉන්ධන මිල ඉහළ යාම කරුණු මේට ප්‍රධාන වශයෙන් බලපෑව. ගරු මන්ත්‍රීතුමා යොමු කරන ආ කොටසේ දෙකට අදාළව සමීක්ෂණයක් සිදු කර නොමැත නීති විරෝධී දීවර කටයුතු සිදු කරනු ලබන පිරිස ඉතාම සුළු පිරිසක් බැවින් ඒ මගින් නීති විරෝධී දීවර කටයුතු මගින් විශාල ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් සිදු කරන නිසා මෙම තත්ත්වය අතිවිශාල දීවරින් පිරිසගේ දෛනික ජීවිතයට අහිතකර ලෙස බලපාන නිසා මසුන් සඳහා ප්‍රමාණවත් මත්ස්‍යස්සන්නක් නොලැබී යාම නිසා මෙන්න මේ හේතුවෙන් සිදුවීම ප්‍රධාන කරුණු ලෙස අපි සලකනවා. ආ කොටසේ තුන්වෙනි ප්‍රශ්නයට අදාළව මෙම නීති විරෝධී දීවර කටයුතු මගින් ඍජුව නිශ්චිතව හා යම් දීවරයකට අගතියක් සිදුවීම හඳුනාගත නොහැකිය. දිස්ත්‍රික්කයක් තුළ විශාල දීවරින් පිරිසක් රැකියාවේ නිරතව සිටීම නිශ්චිතව බලපෑම් සිදුවන ධීවරයා කවුද යන්න තීරණය කළ නොහැකිය. නමුත් නීති විරෝධී ධීවර කටයුතු නිසා සමුද්‍රීය පරිසර පද්ධතියට මෙන්ම පොදුවේ අහිතකර තත්ත්වයක් ඇතිවන නිසා මෙය සමස්ත ධීවර ප්‍රජාවට බලපාන කරුණක් වශයෙන් අර්ථ දැක්විය හැකිය. මේ නිසා සිදු කළ යුත්තේ නීති විරෝධී ධීවර කටයුතු නිසා පීඩාවට පත්වන ධීවරින් කවුද යන්න සොයා බලා ඔවුන්ට සහන සැලසීම නොව ධීවර සම්පත් හා සමුද්‍රීය පරිසරයට අහිතකර ලෙස බලපාන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීමයි. නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම තුළින් මත්ස්‍ය සම්පත ආරක්ෂා අතර සියලු ධීවරයන්ට ඔවුන්ගේ ආදායම් සුරක්ෂිත කරගත හැකිය. ඒ අනුව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා උපරිම ආකාරයෙන් කටයුතු කරනු ලැබේ. ගරු මන්ත්‍රීතුමා යොමු කරන ආකෘති 4 ප්‍රශ්නය නීතිය ක්‍රියාත්මක නොකරන වාය යන්න සම්බන්ධයෙන් එකඟ විය නොහැකිය. ගරු කතානායකතුමනි, ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් හා වැටලීම් සිදු කරනු ලබයි. ඒ අනුව නීති විරෝධී ධීවර කටයුතු නිරත වූවන් අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු කරනු ලබයි. මුලතිව් මන්නාරම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පසුගිය වසර 3 පවරන ලද නඩු ප්‍රමාණය පිළිවෙලින් 2023, 2024, 2025 මම පිළිවෙලින් ප්‍රකාශ කරන මුලතිව් 49, 55, 103, මන්නාරම 57, 71, 41, ත්‍රිකුණාමලය 151, 152, 97. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වැඩි කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට කටයුතු කරන අතර එමගින් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරේ. නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් ඇතිවන බලපෑම පිළිබඳව ධීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද නිරන්තරයෙන් සිදු කරයි. මෙහි අරමුණ වනුයේ නීති විරෝධී ධීවර කටයුතු සිදු නොකිරීම සඳහා ධීවර ප්‍රජා පෙළඹීමයි. ගරු මන්ත්‍රීතුමා යොමු කරන අවසාන ප්‍රශ්නයේ 5 කොටස නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඊට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සමග මින් පෙර කිසිදු දිනක සිදු නොවූ ආකාරයේ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට දැනටමත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදා, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිතය, ඒ කියන්නේ නාරායතනය යන දිස්ත්‍රික් ධීවර කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කිරීමට සිදු කරනු ලබයි. එහිදී එක් එක් දිස්ත්‍රික්වල සිදුවන නීති විරෝධී කටයුතු කවරේද යන්න වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එම තත්ත්වයේ මැඩපැවැත්වීමට ක්‍රමවේදයක් සකස් කරනු ලබයි. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් 2025/8/22, 2025/10/16 දිනත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමත්, අතිරේක ලේකම්තුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන්, ධීවර අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පත්කර මෙම ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදු කර ඇත. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
කෞරව සභානායක අවර්ගලේ என்னுடைய முதலாவது மேலதிக வினா முல்லைத்தீவு மன்னார் அதே போல வடக்கு மாநிலத்தின் ஏனைய பகுதிகளிலே உதாரணமாக முல்லைத்தீவு மன்னார் பகுதிகளிலே முல்லைத்தீவிலே கொக்குழாயிலே வேறு இடங்களைச் சேர்ந்த, அதாவது அந்த மாவட்டம் தவிர வேறு மாவட்டங்களைச் சேர்ந்த மீனவர்கள் அந்த பிரதேசத்துக்கு வருகை தந்து சட்டவிரோத மீன்பிடியிலே ஈடுபடுவதோடு அந்த குறிப்பிட்ட பிரதேசத்துக்குரிய மீனவர்களை பாதிக்கின்ற நடவடிக்கையிலே ஈடுபட்டிருக்கின்றார்கள். அதே போல மன்னார் பிரதேசத்திலேயும் அவ்வாறு உதாரணமாக கட்பட்டி போன்ற பகுதிகளிலிருந்து வருகின்ற நிலைப்பாடு காணப்படுகின்றது. இங்கே என்ன விடயம் என்று சொன்னால், இங்கே நாங்கள் ஏற்கனவே சட்டவிரோத மீன்பிடியை நாங்கள் அங்கு தடை செய்ய போட்ட போதும் உதாரணமாக லைட் கோர்ஸ். ஆனால் அவர்கள் அந்த பிரதேசத்து மக்கள், உதாரணம் முல்லைத்தீவு கொக்குழாய் பிரதேசத்து மக்கள் அதில் ஈடுபடுவது கிடையாது. ஆனால் வேறு இடங்களிலே இருந்து வருபவர்கள், உதாரணமாக திருகோணமலை பகுதியிலிருந்து வருபவர்கள் அவ்வாறு ஈடுபடுகின்ற போது மிகவும் பாதிப்பான விடயமாக இருக்கின்றது. இதைவிட இந்திய மீனவர்களின் ஆக்கிரமிப்பும் கணிசமாக இருக்கின்றது. இவ்வாறான ஒரு சூழ்நிலையிலே இந்த பிரதேசத்து மீனவர்களுடைய வாழ்வாதாரம் பாதிக்கப்பட்டிருக்கிறது. இதற்கு அமைச்சர் என்ற ரீதியிலே அமைச்சின் ஊடாக எடுக்கப்பட்ட நடவடிக்கை என்று அறையக்கூடியதாக இருக்குமா?
ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශ්න දෙකක් යොමු කරව පළවෙනි ප්‍රශ්නයෙන්. එකක් තමයි මේ සිද්ධියට අදාළ විශේෂයෙන්ම මන්නාරම කිලිනොච්චිය යාපනයේ මුලතිව් දිස්ත්‍රික්ක හතර තුළින් ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන් මතු කරා මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයේ නීති විරෝධී කටයුතු ඉතාම ප්‍රබලවම සිද්ධ වෙනවා. මා දන්න තරමින් පහුගිය මාසේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිස්ත්‍රික්ක දෙක තුළ මේ පිළිබඳ විශේෂ සාකච්ඡා දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා නායක හමුදාව යුද හමුදාව පොලිසිය හා ධීවර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා දෙකකදීම ඒ සම්බන්ධ තියෙන ගත මීට පෙර ගරු මන්ත්‍රීතුමත් අපි සියලු දෙනාම අපේ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා සහභාගීත්වයෙන් පවත්වපු සම්බන්ධීකරණ කමිටු වලදී අපි තීන්දුවක් ආවා මේ සියලු අංශත් ආරක්ෂක අංශත් එවැගේම ධීවර දෙපාර්තමේන්තුවත් එක්ව අපි මෙහෙයුම් මැදිරියක් පවත්වාගෙන යන්න. ඒ මෙහෙයුම් මැදිරියෙන් හොට්ලයින් එකක් තුලින් මේකට ක්‍රියාත්මක කරන්න. මම ගරු මන්ත්‍රීතුමනි ගරු අමාත්‍යතුමා මගින් මේ සම්බන්ධව විමසීමක් කිරීමට මම අදාළ කටයුතු කරන්නම්. ඒ අදාළ මෙහෙයුම් මැදිරිය මේ වෙන විට ක්‍රියාත්මක වන්නේද මේ වෙන විට අදාළ පැමිණියවලට අදාළ ක්‍රියාත්මක කරපු ආකාරයත් එසේ නොවේ වුණා නම් ඒකට අදාළව අපි පැත්තෙන් අමාත්‍යංශ පැත්තෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මං ගරු අමාත්‍යතුමාගේ අවධානයට අමාත්‍යංශයේ අවධානයට යොමු කළා අදා ඉදිරි කටයුතු කරන්න කටයුතු කරන්න. ඒ වගේම ඔබතුමා තව අතුරු ප්‍රශ්නයක් ඉන්දියානු ධීවර යාත්‍රා පිළිබඳව දිගින් දිගටම මේ සභාවෙත් ඒ වගේම අපේ අමාත්‍යංශයේ වශයෙන් දීර්ඝ කාලෙක මේ සාකච්ඡාව කරා. අපේ උත්සාහය තියෙන්නේ ඉන්දියානු රජයත් අපේ රජයත් අතර රාජතාන්ත්‍රිකව මේ ප්‍රශ්නේ විසඳගන්න. ඊට අමතරව දැන් මේ වෙන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඒ වගේම ධීවර දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වැටලීම් කිහිපයක් කරලා තියෙනවා. මම හිතන්නේ උතුරේ ධීවරයෙන්ගෙන් අපිට එනවා මේ වෙන විට අදාළ අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය වැඩි කියලා. ඒ නිසා අපි විශ්වාස කරන ඉදිරියේදී තවත් අවම කරගන්න අපිට අපේ රජයට හැකියාවක් ලැබෙයි කියලා අමාත්‍යංශය වශයෙන් අපි එකට උපරිම මැදිහත් වීම ලබා දෙනවා.
දරු මන්ත්‍රීතුමා
එන්නේ රණ්ඩාද කෙල්ලි நன்னீர் மீன்பிடியை ஊக்குவிக்கும் பொருட்டு எடுக்கப்பட்ட நடவடிக்கைகளோடு அதோடு முல்லைத்தீவு மன்னார் வவுனியா மாவட்டங்களுக்கு ஒரே ஒரு நக்டா அலுவலரே காணப்படுகின்றார் நிசாந்தன். அவர் உதாரணமாக அவர் அந்த மீனவர்களை பதிவு செய்து இந்த நன்னீர் மீன்பிடியாளர்களை பதிவு செய்து அவர்களுக்குரிய அனுமதி பத்திரங்கள் வழங்குவதிலே மிகுந்த மந்த கதியாக காணப்படுகின்றது. உதாரணமாக பாவக்குளம் குளத்தினுடைய நன்னீர் மீன்பிடியாளர்கள் பல மாதங்களாக அது தொடர்பாக அவருடன் தொடர்பு கொண்டு தங்களை பதிவு செய்து தருமாறு கோரிக்கை விடுத்திருக்கின்றார்கள். ஆனால் இதுவரையும் அதற்கான ஆக்கப்பூர்வமான நடவடிக்கை எடுக்கப்படவில்லை. இது தொடர்பாக நான் அவருடன் கலந்துரையாடிய போது அவர் தான் ஒருவர் இருப்பதாகவும் எனவே அது கடினமாக இருப்பதாகவும் கூறினார். ஆனால் அதோடு தனக்கு மொழி தெரியவில்லை, அதால் மீனவர்களுக்கு சென்று அந்த கூட்டங்களை வைப்பதற்கு பிரச்சனையாக இருக்கிறது என்று சொன்னார். இதெல்லாம் ஒரு பொருத்தமான காரணமாக இருக்கவில்லை. அதே நேரத்தில் இந்த பாவக்குளம் பிரதேசத்திலே மீன்பிடி தொழிலில் ஈடுபடுபவர்களுக்கிடையே முரண்பாடுகள் காணப்படுகின்றன. எனவே இந்த அனுமதி பத்திரம் வழங்குகின்ற நடவடிக்கையை துரிதப்படுத்துவதற்குரிய நடவடிக்கையை எடுத்து அந்த மீனவர்களுக்குரிய வாழ்வாதாரத்தை உறுதிப்படுத்துவதற்குரிய வாய்ப்புகளை ஏற்படுத்தி கொடுக்குமாறு இந்த உயரிய சபையிலே தங்களை கேட்டுக்கொள்கின்றேன்.
ගරු මන්ත්‍රීතුමා විසින් යොමු කර ප්‍රශ්නට අදාළව මම ඒකට අදාළව එවැනි තත්ත්වයක් ඇතිවේ යන්න ප්‍රමාදයක් සිදුවේ යන්න පිළිබඳව මම බාර ගන්නවා. මොකද මේට අදාළ ප්‍රමාණවත් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකරණ නැග්ඩා ආයතන නිලධාරින් ප්‍රමාණවත් නැහැ. අමාත්‍යාංශ වශයෙන් අපි මේ පිළිබඳව විශේෂයෙන්ම ඉල්ලීමක් කළා තියෙනවා. ඒකට අදාළව ඉදිරි රජයේ බඳවා ගැනීම පටිපාටි යටතේ ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකරණ නිලධාරීන් බදවාගත් පසුව මේ තදබදය අතරමඟ නතර වෙයි. එතුමා තියෙන කියන ආකාරයට උතුරේ මේ ප්‍රශ්නේ බලපාලා තියෙන නිසා අපි විශේෂ කරුණක්සේ සලකලා වෙනත් ආයතනයකින් නිලධාරීන් ප්‍රමාණයක් මේ කටයුත්ත වෙනුවෙන් කෙටි කාල සීමාවකට මේක වේගවත් කරන්න යොදා ගන්න අපි අමාත්‍යංශ වශයෙන් සාකච්ඡා කරලා කටයුතු කරනවා කියන පිළිතුර මම ලබා දෙන්නම්.
ප්‍රශ්න අංක 3 ගරු මහාචාර්ය සේන නානායක්කර මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්නේ අහනවා.
ගරු කථානායකතුමනි ගරු මහාචාර්ය සේන නානායක්කර මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය රෝමන් 1 හත්ලක්ෂ තිස්පන්දාස් එකසිය දහයක් පමණ වේ. සෑම මසකම විශ්‍රාමිකයන් දෙදස් පන්සියක් පමණ අලුතින් එකතු වෙනවා. රෝමන් දෙක දෙදස් විශ්වවර්ෂයේ සිට මේ දක්වා වෙන් කරලා තියෙන ප්‍රතිපාදන විස්සේ දෙදස් විස්සේදී දෙලක්ෂ මිලි රුපියල් මිලියන දෙලක්ෂ හැටතුන්දාස් දෙසිය හැත්ත නමයයි. 2021 රුපියල් මිලියන 273,272යි. 2022 රුපියල් මිලියන 318,720යි. 2023 රුපියල් මිලියන 374,555යි. 2024 397,487යි. 2025 රුපියල් මිලියන 441,300යි. ප්‍රශ්නය ආ රෝමන් එක පිළිතුර පිළිගනිමි. කෙසේ වෙතත් ඔහු ජීවත්වන පවුල් ඒකකයේ ආර්ථික මට්ටම අනුව විශ්‍රාමිකයා වෙත හිමිගන්වන විශ්‍රාම වැටු භාවිත කරන ආකාරය රඳා පවතින බව සඳහන් කරමි. රෝමන් දෙක විශ්‍රාම වැටු ලබන රජයේ සේවයේ හෝ සන්නද්ධ හමුදා සේවයේ විශ්‍රාමිකයෙකු මිය යාමෙන් පසුව එම විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටු ගෙවීමට පදනම් කරගත් වැටුප අනුව ගණනය කරන අඩු නොකළ වැටුප එම විශ්‍රාමිකයාගේ කලත්‍රයා වෙත වැන්දබුව හෝ වැන්දබු පුරුෂ වෙත විශ්‍රාම වැටුප් ලෙස හිමිගැන්වීම සිදු කරනු ලැබේ. විශ්‍රාමිකයා මිය යන අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා මියගොස් ඇත්නම් සහ ඒ වන විට අවුරුදු 26ට අඩු රැකියාවක් නොකරන දරුවන් සිටිනම් එම දරුවන්ට වයස අවුරුදු 26 සම්පූර්ණ වීම හෝ රැකියාවක් ලබා ගැනීම යන දෙකෙන් කලින් එළඹෙන අවස්ථාව දක්වා අනත්දරු විශ්‍රාම වැටුප හිමිගැන්වීම සිදු කරනු ලැබේ. විශ්‍රාමිකයා වෙත විශ්‍රාම වැටුප ගෙවීමට පදනම් කරගත් වැටුප අනුව ගණනය කරන අඩු නොකළ වැටුප අනත්දරු විශ්‍රාම වැටුප වශයෙන් හිමිගැන්වීම සිදු කෙරේ. විශ්‍රාමිකයා යෙදී සිටි සේවය අනුව වැන්දබුව වැන්දබු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප හිමිගැන්වීමේදී අදාළ කරගත යුතු විධිවිධාන ඇතුළත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පහත පරිදි වේ. 1898 අංක 1 දරන වැන්දබුව හා අනත්දරු විශ්‍රාම වැටුප පරමුදල් ආඥා පනත හා එහි සංශෝධන, 1983 අංක 24 දරන වැන්දබුව පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප පනත හා එහි සංශෝධන, 1970 අංක 18 දරන වැන්දබු සහ අනත්දරු විශ්‍රාම වැටුප ක්‍රම වරහන් ඇතුලේ සන්නද්ධ බලසේනා පනත හා එහි සංශෝධන, 1998 අංක 60 දරන වැන්දබු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප යෝජනා ක්‍රම වරහන් ඇතුලේ සන්නද්ධ හමුදා පනත, 1953 අංක 44 දරන පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප පනත, 2008 අංක 32 දරන පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධන පනත, 1974 අංක 16 දරන පළාත් පාලන සේවා වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප පරමුදල් සංශෝධන පනත. ප්‍රශ්නය ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ මම අහපු ප්‍රශ්නෙට සවිස්තරාත්මක පිළිතුරක් සැපීම සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන පළමුවෙන්ම. ඒ වගේම මගේ ප්‍රශ්නය, පළවෙනි ප්‍රශ්නය, සමහර විට අපි නිරන්තරයෙන් සාකච්ඡා නොකළත් යම්කිසි ආකාරයක ඛේදනීය තත්ත්වයක් ප්‍රකාශ කරන බවක් මම විශ්වාස කරනවා. මගේ ප්‍රශ්නය තමයි, දැන් මේ ඇමතිතුමා කියපු විදිහට අවිවාහක අවුරුදු 26න් ඉහළ දරුවන්ට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ තමන්ගේ තාත්තා හෝ අම්මා හෝ මිය ගියාට පස්සේ. එතකොට දැන් සමහර අපි දන්න බොහෝ විට මේ රටේ සමහර පවුල්වල රෝගාතුර වූ විශ්‍රාමික දෙමාපියන් රකබලා ගනිමින් තමන්ගේ ජීවිතේ කැප කරන දරුවෝ ඉන්නවා. සමහර විට ඒ අම්මට තාත්තට අවශ්‍ය රැකවරණ ලබා දෙමින් නැප උපස්ථාන කරමින් බොහෝ විට තමන්ගේ විවාහක වයස සීමාව ඉක්මවා යනතුරුත් සමහර පිරිස් ඉන්නවා. ඉතින් විවාහයක් වුණොත් තමන්ගේ අම්මට තාත්තට රැකවරණය පිළිබඳ ලැබෙන අවිනිශ්චිත භාව නිසා ඒ විවාහයෙන් වැළකීලා ඉන්නවා සමහර විට. ඒ අතරතුර මේ අම්මා තාත්තා මිය යනවා. ඒ මිය ගියාට පස්සේ මේ දරුවෝ ඉතුරු වෙනවා. ඒ දරුවන්ට ඒ වෙනකොට විවාහ වීමේ වයස් සීමාවත් ඉක්මවා ගිහින්. ඉතින් මම හිතන්නේ වඩාත් අසරණ භාවයට පත්වෙන ජීවිත අපිට මේ ආකාරයෙන් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම දියණිවරුන් තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරේ තියෙන අපූපස්ථාන කරන දරුවෝ. ඉතින් දැන් මට මෙතනදී මතුවෙන්නේ එක්තරා ආකාරයක අපිට සාවධානව හිතන්න බැරිද යම් ආකාරයක නීතිමය ප්‍රතිපාදනයක් මේ දරුවන් සඳහා මෙවැනි දරුවන් සඳහා සැපයීමක් කරන්න මේක එක්තරා ආකාරයක මේ දරුවන්ගේ ජීවිත පිළිබඳ විශාල ප්‍රශ්නයක් විසඳන විසඳුමක් වෙන්න පුළුවන් ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් නැද්ද කියන කාරණය ඇමතුමාගෙන් අහන්න කැමතියි
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද පළවෙනි අතුරු ප්‍රශ්නයට අදාළව සලකා බැලීමට යම් ඉඩකඩක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරනවා ලෝකේ බොහෝ රටවල්වල අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ දරුවෙක් සුවාදීන පුරවැසියෙක් හැටියට තමයි සැලකෙන්නේ අපි අවුරුදු 26 දක්වා ඒ දරුවන්ට දෙමව්පියන්ගේ විශ්‍රාම වැටුපය වැන්දබූ හා අනත්දරූ දීමනාවක් හැටියට ලබා දීමට කටයුතු කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා විසින් මතු කරන ලද විශේෂ අවස්ථා තියෙන නිසා ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඉදිරියේදී සැලසීමට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්
ගරු මන්ත්‍රීතුමා
ගරු අමාත්‍යතුමනි මගේ දෙවැනි ප්‍රශ්නය මේක ප්‍රශ්නයකටත් වැඩිය මට හිතෙන්නේ ඒ මතු කියපු ප්‍රශ්නයට අදාළ යෝජිත විසඳුමක් සඳහා ප්‍රවේශයක් කියලා මට හිතෙනවා දැන් එබඳු දරුවන්ට අපිට බැරිද හිතන්න තමන්ගේ තාත්තා හෝ අම්මා හෝ කරපු රැකියා ශ්‍රේෂ්ත්‍රයේ අනුව යම් ඒ ආයතනවල අවස්ථාවක් සලසා දෙන්න යම් කිසි ආකාරයක සේවාවක් සපයන්න හරි රැකියාවකට හරි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඔහුගේ ජීවිතය සඳහා අවශ්‍ය කරන නඩත්තුව සඳහා අපි හිතමු බැංකු ණය සහන ව්‍යාපෘතියක් වගේ දෙයක් ක්‍රියාත්මක කිරීමේ අදහස පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද?
ගරු අමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි සමහර ලාවට එතුමා සඳහන් කරපු ආකාරයට මේ ඒ ක්ෂේත්‍රයේම කිසියම් රැකියාවක් ලබා දීම සම්බන්ධ ගැටලු තියෙනවා දැනටමත් හේතුව ඒ රැකියාව සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ නොකළ කෙනෙකුට අපට ඒ අවස්ථාව ලබා දීම පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට වෙනත් ව්‍යාපෘති මගින් නැත්නම් වෙනත් වැඩසටහන් මගින් අවශ්‍ය කරන යම් සහනයක් සලසා දීමට හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව අපි කටයුතු කරන්න සූදානම්.
ප්‍රශ්න අංක 4 ගරු එම් එස් අබ්දුල් වාහිද් මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන
අමාත්‍යාංශය.
ගරුකතානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ප්‍රශ්නාංකේ ආ රෝමිලා කමික ඔව් පොදුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම මූලික කරගෙන 2008 වසරේදී USAID ආයතනය මගින් භූගත ජලය මගින් ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. නමුත් එම ව්‍යාපෘතිය මගින් මේවන විට ලාහුල් ගල පානම යන ප්‍රදේශවල ජනතාවගේද පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පියවරගෙන ඇත. එකී හේතුවෙන් වර්තමානයේදී එම ප්‍රදේශවල ජනතාවට දිනකට පැය දෙකක පමණ ජල සැපයීමක් පමණක් ලබා දීමට හැකි වී ඇත. රොමිලකම් දෙක පිළිතුර ඔව් 2016 වසරේදී හැඩඔය ව්‍යාපෘතිය යෝජනා කරන ලද අතර එමගින් පොතුවිල් ලාහුගල මඬුල්ල සහ සියමලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය කිරීමට යෝජනා විය. නමුත් මෙය ක්‍රියාවට නැංවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ව්‍යාපෘති අතරමඟ නවතා දමා ඇත. ආයන්නේ 1 ඉහත දෙවන පිළිතුරේ දක්වා තියෙන පරිදි ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අතරමඟ නවතා දමා ඇත. රෝමිකලා ඉලක්කම් 2 නැත. හැඩව ජල ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර නොමැති අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවතින පානීය ජල අවශ්‍යතාවයන් සඳහා සේනානායක සමුද්‍රයෙන් ජලය ලබා ගැනීම සඳහා ව්‍යාපෘතියක් යෝජනා කර ඇත. යෝජිත එම ව්‍යාපෘතියේ පළවෙනි අදියර සඳහා රුපියල් මිලියන 12,000ක් පමණ වැය වුණු ඇත. මෙම ව්‍යාපෘති යෝජනාව මූල්‍ය සමාලෝචනය සඳහා ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළ ඇත. කෙසේ වෙතත් වර්තමානයේ කෙටි කාලීන විසඳුමක් ලෙස මේ රෝබෝට ප්‍රමාණය වැඩි කිරීම සඳහා හැඩඔය නාවල් ආරෝහ හරහා අමුණක් ඉදිකිරීම සිදු කරමින් පවතී. මෙම ක්‍රියාවලිය 2026 ජූලි මාසයේ අවසන් කිරීමට නියමිත වේ. ප්‍රශ්නාංක යන්න පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරු ප්‍රශ්න තිබේද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරු ප්‍රශ්න තිබේද? ගෞරව සභානායකවරුලේ என்னுடைய முதலாவது குணா
இடையாத்திட்டம் ஆரம்பிக்கப்படும் வரைக்கும் கோமாரி பொத்திவில் பானமை லவுகளை கிராம மக்களுக்கு சுத்தமான குடிநீரை வழங்கும் பொருட்டு இடை ஆற்றுப்படுக்கையிலே மேலதிகமான ஆழ்துணை கிணறுகளை அமைத்து நீரை வழங்க நடவடிக்கை எடுக்க முடியுமா? அருகம்பை உட்பட பல பிரதேசங்கள் உல்லாசத்துறைக்கு பெயர் போன பிரதேசங்களாக இருப்பதாலும் மேலும் சுமார் 5000 குடும்பங்கள் தற்போது 1 மணி நேர குடிநீரை மட்டுமே ஓட்டபோட்டிலிருந்து பெறுவதால் நீரின் தேவை அதிகமாக உள்ளது. ஆதலால் மேலதிக ஆழ்துணை கிணறுகளை அமைத்து குடிநீர் பிரச்சினையை தற்காலிகமாக தீர்க்க நடவடிக்கை எடுக்க முடியுமா?
මේ ලාහුගල සහ ආරුගම්බේ අපි දන්නවා ජල සැපීමේ ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් බෝඩ බෝඩකින් වතුර දීලා තියෙනවා. ඒ අපි දන්න සංචාරක කර්මාන්තේ හෝටල් ගණනාවක් තිබෙනවා. ඒ එක පැත්තකින් ඒ හෝටල් වල ඉදිකර හයි කළ තියෙන ටැංකි වලට මේ වතුර ටික පුරව ගන්න හින්දා සාමාන්‍ය ජනතාවට යම් ප්‍රමාණයක් වතුර මදි වෙන ඒ තත්ත්වය උග්‍ර වෙච්ච ගැටලුවකුත් මෙතන තියෙනවා. මන්ත්‍රීතුමා අහන්නේ මේ ගැඹුරු ලිං හරලා අපිට ජල මූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න බැරිද කියලා. ඇත්තටම වෝටර් බෝඩ් එක මේ සඳහා උත්සාහ දරලා තියෙනවා. නමුත් අවසනවන්ත කාරණේ කියන්නේ මේ ඒ ප්‍රදේශයේ භූගත ජලය තාමත් ප්‍රමාණවත් පරිදි තියෙනවා කියලා සොයාගෙන නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා තියෙනවා, කැණීම් කළා තියෙනවා. දැනට මූලාශ්‍රයක් හම්බෙලා නැහැ. ඒ නිසා තමයි ඇත්තටම මේ යෝජනා වෙන්නේ සේනානායක සමුද්‍රයේ ඉඳලා එතෙන් ජලය ගෙනියන එක තමයි මේකට තියෙන උත්තරය කියලා. ඒක දෙවැන්ත ව්‍යාපෘතියක් කිලෝමීටර් 60ක් විතර ඈතට වතුර ගෙන යන තියෙනවා. නිසා භූගත ජලය දැනට භාවිත කරන්න පුළුවන් කියලා පිළිතුරක් ලැබිලා නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙන්න. ගරු මන්ත්‍රීතුමා
ගරු අමචාරවල්ක நன்றி தெரிவித்துக் கொண்டு நான் எனது இரண்டாவது வினாவிலே ගරු அமைச்சர்வர் சொன்னதை போன்று தற்காலிகமாக இருக்கும் இந்த தீர்வுகளை விடவும் நிரந்தரமாக எதிர்காலத்திலே இந்த அரசாங்கம் ஆட்சியில் இருக்கின்ற காலத்திற்குள் இந்த சிறுநக சமுத்திரத்திலே இருந்து அந்த குடிநீரை பொத்தியூர் மக்களுக்காக கொண்டு வருகின்ற வழியிலே மடுள்ளை சேமிலாண்டுவை லகுகலை செங்காமம் கோமாரி கனகர் கிராமம் பானமை போன்ற இடங்களுக்கு நீரை வழங்க முடியுமாகவே கௌரவ அமைச்சர் அவர்கள் இந்த முன்மொழிவை அவசரமாக விரைவாக செயற்படுத்துவதற்கு நடவடிக்கை எடுக்குமாறு அன்பாக
கேட்கின்றேன். අපි දන්න සංචාරක කලාපයක් වතුර පානීය ජල අත්‍යවශ්‍යයි සාමාන්‍ය ජනතාවත් අතර ඉන්නවා. සේනානායක සමුද්‍රයේ ඉඳලා මෙතෙන්ට ජලය ගෙනියන්න කිලෝමීටර් 60ක් ඈතට වතුර ගෙනියන්න ඕනේ. නමුත් ඒ ගෙනියද්දී සේමලාණ්ඩුවට පානමට වතුර දීගෙන තමයි යන්න ඕනේ. අති දැවැන්ත මුදලක් මේකට ආයෝජනය කරන්න වෙනවා. මූලික අධිකරණ මිලියන 12000ක් විතර. ඒ සඳහා අතර මම මගේ පිළිතුරේ සඳහන් කරා වගේ මේ ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒ සඳහා අපි සැලකිලි මට්ටමක උත්සාහයක් දරමින් ඉන්නවා. බොමස්දී
ප්‍රසංග පහ ගරු ඕෂානී උමංගා මහත්මිය කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නාංක අයන්න රෝමන ඉලක්කම් 1 කම්කරු නිලධාරීන් විසින් නිතිපතා සිදු කරන ශේෂ්ත්‍ර පරීක්ෂණ හෝ පැමිණිලි පරීක්ෂණ පදනම්ව ඉඟ දායක මුදල් හා අධිභාර අය කරා ගැනීම සඳහා සේවා යෝජකයන් වෙත නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව 2024 ඔක්තෝබර් මාසයේ සිට ඊට සහ ඊට පෙර සිදු කළ අයුරින් දෛනිකව මේ කාර්ය අඛණ්ඩව ඉදිරියටත් කරගෙන යනවා. රෝමන ඉලක්කම් 2 සේවක අර්ථසාධක අරමුදල් 50 දායක මුදල් නොගෙවීම තහවුරු පසු දායක මුදල් නොගෙවූ මුළු කාලය සඳහා හිඟ දායක මුදල් හා අධිභාර අය කර ගැනීම සඳහා නිවේදන නිකුත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. 3 ඉහත අංක 1 සඳහන් පරිදි හඳුනා ගන්නා ලද දායක මුදල් නොගෙවීම සඳහා අධිභාර අය කර ගැනීම වලට අමතරව සේවා යෝජක විසින් ශ්‍රී ලංකා මහා බැංකුව වෙත નિયમિત දායක මුදල් ප්‍රමාදව ගෙවන අවස්ථාවලදීද ප්‍රමාද කාලයේ මත පදනම්ව ගණනය කරන අධිභාරය සඳහා නිවේදනද කම්කරු දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලබනවා. ශ්‍රී ලංකා මහා බැංකුව වෙත ගෙවීම් කිරීමේදී ඇති වූ ප්‍රමාදයන් හඳුනා ගැනීම සඳහා කාල පමාවක් ගත වෙනවා. ඒ එක් එක් ආයතනය සඳහා වෙන වෙනම නිවේදන දත්ත පද්ධතිය මගින් ජනනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවට සේවාදායකයන් තම ගෙවීම් සමග කරන යොමු කරන ලයිස්තුවේ පවත්නා සේවක තොරතුරු සහ සේවක තොරතුරු දත්ත පද්ධතිය හා නොසැසඳෙන අවස්ථාවලදී එම තොරතුරු සැසඳීම් කර නිසි පරිදි හඳුනා ගැනීමෙන් පසුව දත්ත පද්ධතියට එම තොරතුරු ඇතුළත් කරනවා. එවැනි අවස්ථාවලදී සිදුවන ප්‍රමාද වීම දත්ත පද්ධතිය මගින් හඳුනා ගැනීම සඳහා යම් කාලයක් ගතවන බැවින් අදාළ අයකර ගැනීම වලට අදාළ නිවේදන නිකුත් කිරීමේ යම් ප්‍රමාදයන් සිදුවෙනවා. ඊට අමතරව කම්කරු දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින සේවක පුරප්පාඩු සහ දත්ත පද්ධතියට පිවිසීම සඳහා ප්‍රමාණවත් පරිගණක සහ උපාංගවල පැවති හිඟකමද ප්‍රමාද වීම සඳහා මේ නිවේදන නිකුත් කිරීමට හේතු වී තියෙනවා. ඊළඟට හතරවෙනි කොටස 2019 පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඒ නිවේදන නිකුත් කිරීම. පාස්කු ප්‍රහාරය සඳහා අධිභාර සහන ලබා දී නොමැති අතර කොවිඩ් 19 වසංගතය හා 2022 ඇති වූ ආර්ථික අර්බුදයේ පැවති කාලය සඳහා සේවක අර්ථසාධක අරමුදල් දායක මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දීලා තියෙනවා. තවද එම සහන කාලය තුළ ගෙවීම කර ඇති ආයතන සඳහා අධිභාර සහන ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ යටතේ මේ දක්වා ආයතන 291ක් සඳහා රුපියල් මිලියන බිලියන 109.8ක් අධිභාර නිදහස් කිරීම සඳහා සහන ලබා දීලා තියෙනවා. ආයන්න කොටස පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිපාදන ලබා ගැනීමට යාමේදී සේවාදායක දැඩි අපහසුතාවයකට පත් වෙන තත්ත්වයක් අපි මේ ඉතිහාසයේ ඉඳලම දැක්කා. බී කාඩ් එක තිබුණත් සී ෆෝම් එකේ යම් අකුරක හෝ නමේ යම් අකුරක් වෙනස්කමක් තිබුණත් සෙන්ට්‍රල් බැංක එකේ එන්ටර් කරද්දී වෙනස තිබුණත් නැවත වතාවක් සේවා යෝජකයා වෙත ගිහිල්ලා ඒවා නිවැරදි කරගෙන මේ පසුබිමක් තමයි තියෙන්නේ. එතකොට එයාට ගන්න ඒ තමන්ට හිමි වරප්‍රසාදයේ ගන්න තියෙන අවස්ථාව මගහැරි කාලයක් ගත වෙමින් පවතින තත්ත්වයක් තමයි තිබුණේ. ඊට අමතරව සේවාදායකයේ ආයතන කිහිපයක වැඩ කරලා තියෙනවා නම් සමහර වෙලාවල් වලට ඒ ආයතන වහලා දාලා තිබුණත් උදාහරණයක් විදිහට ගත්තොත් හොරණ වැඩ කරන කෙනෙක් අනුරාධපුරයේ වර්ණී ප්‍රදේශයක වැඩ කළා. ඒ අනුරාධපුරයේදී ඒ ආයතනය වහලා තිබුණත් හොරණ ඉන්න ග්‍රාම නිලධාරී වසමට ඇවිල්ලා ඒ ග්‍රාම නිලධාරීන්ගෙන් අත්සනක් අරගෙන යන්න ඕනි මේක නිවැරදි කරන්න. එතකොට අනුරාධපුරයේ තත්ත්වය ගැන හොරණීන කෙනා දන්නේ නැහැ. මේවා යාවත්කාලීන විය යුතුයි. බොහෝ විට ඩිජිටල්කරණය හරහා මේ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව තියෙනවා. ගරු ඇමතිතුමනි, කොපමණ කාලයක් ගත වේවිද කාර්යක්ෂමව මේ අකාර්යක්ෂමතාවයෙන් තොරව මේ කටයුතු සිදු කරන්න?
ගරු අමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, මෙතන කරුණු කීපයක් පැන නගිනවා. එකක් තමයි සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලනයේ කටයුතු සිද්ධ වෙන්නේ කම්කරු අමාත්‍යාංශයේ යටතේ. වගේ මේ අරමුදලට ලැබෙන මුදල් පරිපාලනය සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ යටතේදී. එතකොට මේ තොරතුරු වලදී යම් පමාවන් පැන නගිනවා. මේ හිමි තමුන්ට හිමි දායක මුදල් ආපසු ලබා ගන්න යනකොට සිදු වෙලා තිබුණු පුංචි වැරද්දකදී අකුරු වල හෝ වෙනත් දෙයක ඒ දත්ත පද්ධති දෙකක් ක්‍රියාත්මක වෙනවා. දැනට කම්කරු අමාත්‍යාංශය යටතේ තියෙන දත්ත පද්ධතියත් ශ්‍රී ලංකා මහා බැංකුවේ යටතේ තියෙන දත්ත පද්ධතියත්. දැන් අපි ඒ වෙනුවෙන් විසඳුමක් යෝජනා කරමින් මේ දෙකම එක දත්ත පද්ධතියක් හරහා ගෙනීමට, ඒ දත්ත පද්ධති දෙක අතර අන්තර් සම්බන්ධය ඇදීමට මේ වෙනකොටත් සාකච්ඡා පැවැත්වෙමින් යනවා. ඒ වගේම මේ සේවකයන්ට තමුන්ගේ අර්ථසාධක අරමුදල්, තමුන්ගේ හිමිකාරත්වය පිළිබඳ තොරතුරු විමසා ලබා ගැනීම, ඒ වගේම ඌට හිමි මොහොතේ ආපසු ලබා ගැනීම පිළිබඳව සහ සේවා යෝජකයන් පැත්තෙන් ඒ අර්ථසාධක අරමුදල් අදාළ පරිදි ගෙවීම සිදු කිරීම දැනට සිදුවෙන ක්‍රමවේද අපි වේගවත් කරලා තියෙනවා. යම් තාක්ෂණික උපක්‍රම ඔන්ලයින් ක්‍රමවේද හඳුන්ලා දීලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයට එන්නේ නැතුවම අදාළ වැඩපළේ ඉඳලා ගෙදර ඉඳලාම තමුන්ගේ මේ තාක්ෂණයේ ඔස්සේ ඒ අදාළ වැඩ කටයුතු සිද්ධ කරගන්න. ඒ වගේම ඔවුන්ට හිමි දායක මුදල් ආපසු ලබා ගැනීමටත් යම් අවස්ථා ගණනාවක් විවෘත කරලා දෙනවා. ඒ කටයුතු වේගවත් කරනවා. දැන් සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනයි ඇති ඉක්මනින්ම මේ කරුණු ඉෂ්ට කර දීලා ඉතා පහසුවෙන් සේවකයන්ට තමුන්ගේ අරමුදල් වල තොරතුරු දැන ගැනීමත් ප්‍රතිලාභ ලබා ගැනීමත්, සේවා යෝජකයාට අපහසුවකින් තොරව ඒ සඳහා මැදිහත් වෙලා තමුන්ගේ දායක මුදල් දෙන්න. මොකද දැනට යම් ප්‍රමාදයක් සිද්ධ වුණොත් දායක මුදල් ගෙවන්න ඒ අර අධිභාර අය කරන ක්‍රමවේදයක් තියෙනවා. 150 දක්වා යනවා. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ ඔවුන්ට අර ගෙවීම ප්‍රමාද කරලා අධිභාර අය කිරීම වෙනුවට පමා නොවි ගෙවන්න පහසුකම් හදලා දුන්නාම ගොඩාක් ගැටලු निराකරණය කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරු